එවන කාට හරි ආරූඪ වුණොත් එයා ශක්තිමත් කෙනෙක්, එයා දඟලන, සලවන, වේවුලන කෙනෙක්. භූතකේන අවස්ථාව අදෘශ්‍යයි, අදෘශ්‍යමානයි. හැබැයි අදෘශ්‍යමාන ඇහැට නොපෙනෙන ඒ ධාතු කොටස් එකතු වෙච්ච තැන තමයි මුළු ලෝකයක්, විශ්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ. අපි හඳුනා ගන්නට ඕන ධාතු කියන තැනින් පටවි තද ස්වභාවය. ඒක තද ස්වභාවය. ආපෝ කියලා කියන්නේ වැගිරෙන ස්වභාවය. තේජෝ කියන්නේ උණුසුම් ස්වභාවය. වායෝ කියන්නේ පිම්බෙන, හැකිලෙන ස්වභාවය. තවදුරටත් ඒක පැහැදිලි කළොත් තද බවත් මෘදු බවත් දෙකම පටවි ස්වභාවය. වැගිරෙන, පැතිරෙන ස්වභාවය, ඇලෙන ස්වභාවය ආපෝ. සීත උණුසුම් දෙකම වායු, තේජෝ. පිම්බෙන, හැකිලෙන ස්වභාවය වායු. මේ ධාතු හතර එකතු වෙලා තමයි යමක් ලෝ නිර්මාණය වෙන්නේ. උදාහරණයක් ඇටියට ගතහොත් හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන්නේ වායු. සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ඒ වගේම මූල ධාතු. හැබැයි මේ මූල ධාතු යම් පරිමාවක් තුල එකතු වුණොත් අපට ඇහැට පෙනෙන දෙයක් නිර්මාණය වෙනවා. සෝඩියම් ක්ලෝරයිඩ් එකතු වුණාම අපට ලුණු කැටයක් හැදෙනවා. හයිඩ්‍රජන්, ඔක්සිජන් එකතු වුණාම වතුර බිඳුවක් හැදෙනවා. දැන් පේනවා, ඉස්සෙල්ලා පේන්නේ. අන්න මේ ධාතුව රාශි වෙච්ච තැන, එකතු වෙච්ච තැන ද්‍රව්‍යයක්, යමක් නිර්මාණය වෙනවා. විශේෂත්වයක් තියෙනවා මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මේ ධාතු හතර එකතු වෙනකොට පෙර නොතිබුණු මේ ධාතු හතරටම අයිති නැති, මේ ධාතු හතරම නොතිබුණු අලුත් දෙයක් හටගන්නවා. අන්න ඒ හටගන්න අලුත් දේවල් වලට කියනවා උපාදාය රූප කියලා. දැන් අපි සුදු පාටයි කළු පාටයි මිශ්‍ර කළොත් සුදු පාටෙත් නැති කළු පාටෙත් නැති මේ දෙකේම නොතිබුණු අලුත් පැහැයක් හටගන්නවා, අලුත් පැහැයක්. දැන් අලු පැහැයේ සුදු පාට තිබුණෙත් නෑ, කළු පාට තිබුණෙත් නෑ. හැබැයි මේ දෙක එකතු වුණාම අලුත් පැහැයක් හටගත්ත අලු, අලු පැහැය. අන්න ඒ වගේ මේ ධාතුව යම් යම් ප්‍රමාණයන්ගෙන් රාශි වෙනවද, එකතු වෙනවද, ඒ එකතු වෙන තැන පෙර නොතිබුණු සතර මහා ධාතුවට අයිති නැති, සතර මහා ධාතුවේම නොතිබුණු අලුත් ධර්මතා හතරක් එතනට එකතු වෙනවා. ඒවට කියන උපාදාය රූප කියලා. ඒ හතර විතරක් නෙමෙයි, උපාදාය තවත් උපාදාය රූප තියෙනවා ඉගෙන ගන්න අපිට. විශේෂයෙන් ගත්තාම මෙන්න මේ ධාතු හතර එකතු වෙනකොට හටගන්නවා වර්ණ, ගන්ධ, රස, ඕජා. මේ වර්ණ, ගන්ධ, රස, ඕජා කියන ඒවා පඨවි ධාතුවේවත්, තාපෝ ධාතුවේවත්, තේජෝ ධාතුවේවත්, වායෝ ධාතුවේවත් තිබුණේ නැහැ. ඒව නැහැ. හැබැයි මේ ධාතු හතර එකතු වෙනකොට පෙර නොතිබීම අලුතෙන්ම හටගන්නවා. මේ ධාතු හතර පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතු හතර යම් ප්‍රමාණයක් එකතුවක් වෙනවා නම් ඒ එකතු වෙන හැම තැනකම පෙනෙන වර්ණයක් හටගන්නවා. ඒ වගේම නාසයට දැනෙන ගන්ධයක් ඇති වෙනවා. දිවට දැනෙන රසයක්. ඒ වගේ යම් ඕජාමය ගුණයක් පහළ වෙනවා. දැන් අපි ගත්තොත් අපි රසායනික වර්ග කීපයක් එකතු කළොත් ඒ රසායනික වර්ගවල නොතිබුණු වර්ණයක් හටගන්න ඔය එකතු කිරීම තුළ. පෙර නොතිබුණු ගන්ධයක් හටගන්නවා. රසයක් හටගන්නවා. ඒ වගේම යම් ඕජාමයේ ගුණයක්. ඒක අගුණයක් වෙන්න පුළුවන්, ගුණාත්මක බවක් වෙන්න පුළුවන්. විසක් වෙන්න පුළුවන්, ඖෂධයක් වෙන්න පුළුවන්. කිසියම් ගුණාත්මක බවක් හටගන්නවා. මෙන්න මේ කියන ආකාරයෙන් ධාතුවත් ධාතුව නිසා උපදින රූපත් එකතු කරලා තියෙනවා රූපස්කන්ධ කියලා. දැන් මෙන්න මේ රූපයේහි සියුම්ම අවස්ථාවට කියනවා රූප කලාපයක් කියලා. රූප කලාපයක් කියනවා. ඒ රූප කලාපයක් ගත්තහම අවම වශයෙන් කොටස් 8ක් තියෙනවා. උපරිම වශයෙන් කොටස් 10ක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා. මෙන්න මේ 8ට කියනවා සුද්ධාෂ්ටක රූප කියලා. ඒ කාන්තේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර එකතු වෙනකොටම කවුරුවත් කරනව නෙමෙයි, කාගේවත් කැමැත්තට වෙනව නෙමෙයි, ස්වභාවය ධර්මතාවය මේ හතරත් එකට එතනම උපදිනවා. අන්න ඒ යටට කියනවා සුද්ධාෂ්ටක කියලා. ඊළඟට ඕකට තව එකතු වෙනවා සමහර තැන්වල ජීවිතේන්ද්‍රය රූප, හදේ රූප ආදී වශයෙන් ගත්තාම දැන් අපි ප්‍රතිසන්දි අවස්ථාව ගත්තොත් පුංචි කලලයක අවම වශයෙන් රූප කලාප තුනක් තියෙනවා. භාව රූප යතිනවා. ඊළඟට වස්තු රූපය. එතන කියනවා කාය දශක, භාව දශක, වස්තු දශක කියලා. කාය දශකයක් තියෙනවා, භාව දශකයක් තියෙනවා, වස්තු දශකයක් තියෙනවා. අර සුද්ධාෂ්ටකයයි ජීවිතේන්ද්‍රයයි, ජීවිතේන්ද්‍රයේ රූපයයි ඒකත් උපාදාය රූපයක්. හදේ වස්තු රූපයයි එකතු වුණාම 10යි. සුද්ධාෂ්ටකය ජීවිතේන්ද්‍රයයි ස්ත්‍රී භාව රූප හෝ පුරුෂ භාව රූප කියන පුංචි කලලයක තියෙන අවස්ථාව. එතකොට කියනවා භාව දශක කියලා. මේ ආදී වශයෙන් පුංචි කලලයක පවා අවම වශයෙන් මේ දශක කලාප තුනක් පිටෙනවා. උපරිමයෙන් 10යි. ඊට වඩා එකතු වෙන්නේ අවමයෙන් 8යි. ඒ සුද්ධාෂ්ටකයක්, එහෙම නැත්නම් රූප කලාපයක් හැටියට ගන්නකොට ඒ රූප කලාපයක් හැදෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන මේ හටේ එකතු. අපි මතක තියාගන්න ඕන රූප කලාපයක් කියනකොට අවම වශයෙන් මෙන්න මේ අෂ්ටක සුද්ධාෂ්ටක රූපය ගන්න. උපරිමයෙන් රූප කලාපයක මෙපමණයි පවතින්න පුළුවන් 8ක් 10ක් අතර ගානක්. 9ක් පවතින අවස්ථාවක් තියෙනවා. ඒ අපි රූප අරූප අසඤ්ඤ ආදී භවයන් අනුව සසඳලා බලනකොට ගලපලා බලනකොට මොකද විඥාන පත්‍යා නාම රූපං කියනකොට අපිට පුරුදුයි මේ පාඩය. නමුත් අපිට ගන්න වෙනවා විඥාන පත්‍යා නාමං, විඥාන පත්‍යා රූපං, විඥාන පත්‍යා නාම රූපං. විඥාන ප්‍රත්‍යයෙන් අසඤ්ඤතලේ රූපාට ගන්නේ නාමයේ විතරයි. මේ අරූප භවයේ නාම රූප හටගන්නේ ප්‍රතිසන්දියට. ඒ රූප නැති නිසා විඥානපත්තේ නාම. අසඤ්ඤතලේ නාම හටගන්නේ රූප විතරයි. විඥානපත්‍ය අරූප. රූපී බ්‍රහ්ම ලෝක 15, දිව්‍ය ලෝක 6, මනුෂ්‍ය ලෝකයේ 4 අපාය, පංචවෝකාර. එතන නාම රූප දෙක තියෙන විඥානපත්‍ය නාම රූප. එතකොට කොහොමාරි අපි තේරුම් අරගෙන තියෙන්න ඕන රූප කලාපයක් කියලා කියනකොට මෙන්න මේ කියන විදිහේ ධාතු රූපය හා උපාදාය රූපය එකතුයෙන් හටගත්තනේ. අපි ලෝකයේ තුල දකින්න වෙන්න පුළුවන් මහා විශාල කඳු පර්වත වැනි දේ. මිනිස් ස්වභාවයෙන්, සත්ව ස්වභාවයෙන්, ගේ දොර ඉඩ කඩන් වතු පිටි ව්‍යාපාර ගහ කොළ සතා සිව්පාව හැටියට අපි දකින්න වෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ හැම නිර්මාණයක්ම අපි සොයා විමසා බැලුවොත් ඒ හැම නිර්මාණයක්ම මහා ලොකු භෞතික වස්තුන් පවා නිර්මාණය වෙලා තියෙන මෙන්න මේ පුංචි පුංචි රූප කලාප සමූහයකින් රාශියක් හැටියට වෙනවා. දැන් අපේ පියවි ඇසට අපේ ඇහැට මේ වෙන් වෙන්ව තියෙන රූප කලාප පේන්නේ නැහැ. අපට පේන්නේ මේ ටික එකතු කරලා පෙන්වන ලෙන්ස් එකක් අපට තියෙන්නේ. වෙන් වෙන් වෙච්ච රූප කලාප ටික එකිනෙකට සම්බන්ධයක් නැති රූප කලාප අපට පේන්නේ නැහැ, වෙන් වෙන්ව තියෙනවා. අපට මේ ඔක්කොම ටික එකතු කරලා එක්කෙනෙක්ව තමයි පෙන්වලා තියෙන්නේ. මේක තමයි අපේ රැවටීමට තියෙන ප්‍රධානම සාධකයේ රූපය පිළිබඳව ගත්තාම ඒකම වෙලා බලන්න ඕන. අපි විද්‍යාත්මක ගවේෂණයක් කළොත් අපි රූපය ගත්තාම ආධ්‍යාත්මික රූප, බාහිර රූප කියලා තියෙන දෙපැත්තක්. අජ්ජත්තංවා බහිද්ධාව. ආධ්‍යාත්මික රූප තියෙනවා, බාහිර රූප තියෙනවා. ආධ්‍යාත්මික රූපේ මම මගේ, බාහිර රූපේ අනුන්ගේ. අපි බෙදාගෙන තියෙනවා. අපි බැලුවොත් මම මගේ කියලා ගත්ත මේ කය, අපි හිතමු අපි විද්‍යාත්මක ගවේෂණයක්, පරීක්ෂණයක් කළොත්, විශ්ලේෂණයක් කළොත් විද්‍යාගාරයක් තුල මේ ශරීරය සියුම් සියුම් සියුම්ව කඩාලා කඩාගෙන කඩාගෙන බෙදාගෙන බෙදාගෙන ගියොත් අපි හිතමු අපි ධර්ම විද්‍යාව තුල අවසානයට යන්න පුළුවන් කියලා පරමාණු දක්වා මේ මම කියන ශරීරය කොටස් කරලා බෙදාගෙන වෙන් කරගෙන වෙන් කරගෙන ගියොත් අවසන් වෙනවා පරමාණු කියන තැනින්. අපි හිතමු අවසන් කියලා පරමාණු. එතකොට අපි බාහිරයි කියලා කතා කරන සජීවී හෝ අජීවී කුමක් හෝ රූපයක් අරගෙන අපි ඒ විශ්ලේෂණයම කළොත් එතන හමු වෙන්නේ පරමාණුමයි. පරමාණු කියන ස්වභාවය ගත්තාම ඒක මමයි අනුන්ය කියලා බෙදන්න බෑ. එතකොට අපි දන්න විද්‍යාව තුළ අපිට තේරුම් ගන්න පුළුවන් ස්වභාවය තුළ ධාතු කියන වචනය පැහැදිලි නම් අපි හිතමු පරමාණු කියන තැනින් ගත්තොත් මේ ශරීර සංයුතියේ කුඩාම අංශුව අපි කිව්වොත් පරමාණු කියලා. එතකොට මේ මුළු ශරීරය තුළම තියෙන්නේ මොනවද? පරමාණු සමූහයක්. පරමාණු සමූහයක්. වෙන කිසි දෙයක් නෑ, පරමාණු සමූහයක් තියෙන්නේ. ඒ පරමාණුව ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා බෙදන්නත් බෑ. බාහිරේ යම් භෞතික වස්තුවක් අපි විමර්ශනය කළත් අපට හමු වෙන්නේ පරමාණුව. ඒ පරමාණුවේ ආධ්‍යාත්මිකව ගත්ත පරමාණුවේ වෙනසක් නෑ, පරමාණුව පරමාණුවමයි. එතනත් තියෙන්නේ පරමාණුව, මෙතනත් තියෙන්නේ පරමාණුව. එතනත් නිර්මාණය වෙලා තියෙන්නේ පරමාණු රාශියක්, මෙතන තියෙන්නේ පරමාණු රාශියක්. දැන් මේ පරමාණු රාශිය මම, අර පරමාණු රාශිය අනු දෙයක් යම. හැබැයි මූල ධාතු වශයෙන් ගත්තාම එතනත් මෙතනත් තියෙන්නේ එකම දේ, පරමාණු. ඒ පරමාණුවත් මේ පරමාණුවත් දෙකම පරමාණු. පරමාණුව මමවත් මගේවත් අනුන්වත් නෙමෙයි. සත්වයෙක් පුද්ගලයෙකුත් නෙමෙයි පරමාණුව කියන එක. එතකොට දැන් මේ පරමාණු රාශියක් එකතු වෙච්ච තැන ධාමට අනුව ධාතු රාශියක්, එහෙම නැත්නම් රූප කලාප රාශියක්. ඔය පරමාණුව කියන තැන අපි උපකල්පනය කරමු අර සුද්ධාෂ්ටකයන් රූප කලාපයක් හැටියට. විද්‍යාව තුළ පරමාණුව කියලා හඳුන්වන තැන රූප කලාප රාශියක් එකක් නෙවෙයි. මුත් අපි උපකල්පනය කරගනිමු සුද්ධාෂ්ටක රූප කලාපයක් කියලා පරමාණුව කියලා කියන්නේ. එතකොට ඒ බඳු පරමාණු රාශියක් මේ ශරීරයේ රූපේ කියලා කියන්නේ. දැන් මූල ස්වභාවයට ගියාම එතන සත්ව බව, පුද්ගල බව, ආත්ම බව නැහැ. ස්වභාවික විශ්ව සාධාරණ ධර්මතාවයක් තියෙනවා. විශ්ව සාධාරණ ධර්මතාවයකින් යුක්ත මූල ධාතු රාශියක් එකතු වෙච්ච තැන අපට නොතිබුණු දෙයක් හමු වෙනවා. නොතිබුණු දෙයක් හමු වෙනවා. තිබෙන යථාර්ථයේ පරමාර්ථයේ වැහෙනවා. අර පරමාණු එකිනෙකට සම්බන්ධ නැති, එකිනෙකට ආත්මීය නොවුණු වෙන්වෙන්ව පවතින පරමාණු ස්වභාවයේ රාශිය අපට පේනවා. සත්වයේ, පුද්ගලයේ, කෙනෙක්, මම ආදි වශයෙන් පවතින ස්වභාවයයි පෙනෙන ස්වභාවයේ අතරේ ලොකු වෙනසක් තියෙනවා. අපි ධර්ම තුල යථාර්ථය සොයද්දී පෙනෙන ස්වභාවය නොවේ, පෙනෙන ස්වභාවය ඉක්මවා පවතින ස්වභාවයට මනස තැබීමෙනුයි අපට මුලාව දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. අපි උදාහරණයක් හැටියට ගත්තොත් වැලි ගොඩක්, අපට වැලි ගොඩක් පේනවා. වැලි ගොඩට වටිනාකමක් තියෙනවා. ඒක හරි අමාරුයි හොයාගන්න, හරි දුෂ්කරයි. ඒකේ වටිනාකම මෙච්චරයි කියලා අපි කතා කරමු. වැලි ගොඩ වෙනින් අඩදබර වුණත් කරගන්න පුළුවන්, ගහමරා ගන්නත් පුළුවන්. හැබැයි අපි අඩදබර කරන වටිනාකමක් දකින වැලි ගොඩ කියන්නේ මොකද්ද? එතන වැලි ගොඩ කියලා අපි දකින්නේ කුමක්ද? සොයලා බැලුවොත් එතන පවතින දේ නම් වැලි කැට. මේ වැලි කැටේ අනිත් වැලි කැටේ ගැන දැනුමක් නැහැ, සම්බන්ධයක් නැහැ. ඒ වැලි කැටේ අනිත් වැලි කැටේ ගැන සම්බන්ධයක් නැහැ, දැනුමක් නැහැ. එකිනෙකට නොදන්න, නොහඳුනන හැඟීම්, සංඥා නැති වැලි කැට රාශියක් එතන තියෙන්නේ. වැලි කැට රාශියක් ඇති තැන අපට වැලි ගොඩක් පේනවා. දැන් ඔන්න ඔය ටික තමයි සම්මතය හා පරමාර්ථය කියන වචන දෙකෙන් ඔබ ධර්මයේ තුල අහලා ඇත්තේ. පරමාර්ථය කියන එක මහ මෙරක් වගේ ප්‍රකටයි, හොඳට පේනවා. හැබැයි හොයලා බැලුවොත් නැති වෙලා යනවා. පරමාර්ථය පේන්නේ නැහැ, හොයනකොට හමු වෙනවා. දැන් වැලි ගොඩ හොඳට ප්‍රකටයි පේනවා. දැන් අපි හෙව්වොත් වැලි ගොඩ කියන්නේ මොකද්ද කියලා? වැලි කැටෙන් කැටේ අයින් කරනවා. මේ වැලි කැටේද? වැලි ගොඩ නෑ. ඒක පැත්තකට දැම්මා. තව වැලි කැටයක් ගන්න මේකද වැලි ගොඩ? නෑ. ඒක පැත්තකට දැම්මා. මේ විදියට අවසන් වෙනකන් වැලි කැටෙන් කැටේ අරන් දැම්මොත් අපිට ගොඩක් හම්බ වෙයිද? නෑ. එහෙනම් ගොඩක් පේන්න තිබුණා හොයනකොට හමු වුණේ නෑ. ගොඩක් තියෙන තැන හොයනකොට හමු වුණේ මොනවද? වැලි කැට. අපි වැලි කැට කියන එක පරමාර්ථයේ හැටියට දැක්කොත් වැලි ගොඩ කියන්නේ සම්මතය. සම්මතය කියන්නේ බොරුව. සම්මතය කියන්නේ බොරුව මුලාව. අපි රැවටිලා තියෙන්නේ, අපට වටිනාකමින් හසු වෙලා තියෙන්නේ මේ සම්මතය. පරමාර්ථය හොයලා බැලුවාම වටිනාකමින් යමක් අපට හමු වෙන්නේ නැහැ, හසු වෙන්නේ නැහැ. වැලි ගොඩක ස්වභාවය හොඳින් හිතට අරගෙන වැඩි කාලයක් ඒ ගැන හිතන්න මෙනෙහි කරන්න. වැලි කැට තියෙන එකිනෙකට දන්නේ නැති, එකිනෙකට සම්බන්ධයක් නැති එබඳු කැට සමූහයක් ඇති තැනක අපට වැලි ගොඩක්. වැලි ගොඩට තමයි අපි වටිනාකමක් කියන්නේ. වැලි ගොඩ වෙනුවෙන් තමයි අඩදබර කරගන්නේ. වැලි ගොඩ වෙනුවෙන් තමයි ගහ බරා ගන්න. වැලි ගොඩ තමයි හොරකම් කරන්නේ. නොයෙක් දේවල් කරන්නේ වැලි ගොඩ. වැලි ගොඩ කියන්නේ මොකද්ද කියලා බැලුවොත් හිව්වොත් වැලි ගොඩක් හමු වෙන්නේ අපිට වැලි ඇටනාසියක් හමු වෙනවා. අන්න ඒ වගේ මම මගේ කියලා දකින මේ බඹයක් පමණ මේ සිරුර විදසුම් ඇසින් හෝ විද්‍යා ඇසින් විමසා බැලුවත් අපට හමු වෙන යථාර්ථයක් තියෙනවා. දැන් අපේ පියවිහැට හසු වෙන ස්වභාවයයි ඊළඟට අපි එක්ස්රේ ගන්නවනේ. එක්ස්රේ කැමරාවට හසු වෙන්නේ කොහොමද? මේ කයේ මස් ලේ නහර ටික අහුවෙන්නේ නේ. ඒකට තද බල අස්ති ටික හැටකටු ටික හොඳට අහුවෙනවා ඒකට. දැන් අපේ පියවි ඇසට වඩා ඒ වෙනස් විනිවිද දකින්න ඇතුළත තියෙන යථාර්ථයක් දකින්න. දැන් අපි ස්කෑන් යන්ත්‍රයකට යනකොට ඒ හැටකටුත් නෑ ඒකේ. ඒක දූවිලි වලාවක් මෙන් කිසියම් ස්වභාවයක් ස්කෑන් රූපයක දර්ශනයක අපට දකින්න තියෙනවා. අපේ ඇසත් අපේ නුවණත් මෙන්න මේ වගේ බලන්න. TV ඇසට වඩා දියුණු කළ ඇසකින් බැලුවොත්, නුවණ ඇස දියුණු කරලා බැලුවොත් මේ අට්ටි සංඥාව හිටකට ගොඩක් මේ ඇතුළත ස්වභාවයෙන් දකින්න. ඊටත් වඩා විදසුන් නුවණ වඩලා බැලුවොත් මේ පුද්ගල භාවයෙන් හසු වෙන පෙනෙන දේ රූප කලාප රාශිය වැලි කැට කැට තියෙන ස්වභාවය හඳුනගත්තා වගේ අර වෙන් වෙන්ව පවතින පරමාණුක ස්වභාවය පරමාණු රාශිය වෙන වෙනම මේ පරමාණු අර පරමාණුවට අයිතියක් නෑ, සම්බන්ධයක් නෑ. ඒ පරමාණු අනිත් පරමාණුවට සම්බන්ධයක් නෑ. වෙන් වෙන්ව තියෙන එකිනෙකට සම්බන්ධ නැති පරමාණු රාශිය අපි එකතු කරලා තියෙනවා. අවිද්‍යාව එහෙම නැත්නම් මෝඩකම කියන තැනින් මේ ටික එකතු කරලා කෙනෙක් පුද්ගලයෙක් හැටියට අරගත්ත බවක් තියෙනවා. අන්න ඒ සම්මතය හා පරමාර්ථය කියන කරුණු දෙක වෙන්ව හඳුනා ගන්නා තාක් අපට රූපය මම මගේ, රූපය සත්වයා පුද්ගලයා කියන මේ රූපයෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. අපි රූපේ තියෙන යථාර්ථය හඳුනගත්තොත් අපට මේ රූපයට ඇලුම් කරන්න වෙන්නේ නැහැ. රූපේට තණ්හාව උපද්දවන්නවත් බැහැ. රූපේ පිළිබඳව මම වගේ මගේ ආත්ම වශයෙන් දෙඩි කොට තණ්හාවෙන් අරගෙන තියෙන්නේ අර පවතින යථාර්ථයේ පරමාර්ථ ස්වභාවය නොදන්නා කම මත ගොඩනැගුණු පෙනෙන ස්වභාවයකට රැවටිලාමයි මුලා වෙලාමයි. ඒ රැවටීමේ මුලාවේ ප්‍රතිඵලය තමයි අපට ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්න හමු වෙලා තියෙන්නේ. මොකද එබඳු දෙයට උරුම එබඳු රෝගයකට කැදල්ලක් වෙච්ච තැනක් තමයි අපිට බොහොම සොඳුරු ප්‍රිය මధుර තැනක් හැටියට දැකලා තියෙන්නේ කෙනිලා තියෙන්නේ. ඒ විදිහින් රූපය පිළිබඳව සොයන්න ඕන විමසන්න ඕන. ඒ විතරක් නෙමෙයි අනිත් අනිත් ස්කන්ධ පිළිබඳවත් වෙන් වෙන්ව හඳුනාගත්තොත් අර වැලි කැට කැට තිබුණු තැනක වැලි ගොඩක් හමු වෙනවා වගේ වේදනා කියන චෛතසික රාශියක් එකතු කරලා සංඥා කියන චෛතසික රාශියක් එකතු කරලා සංස්කාර කියන චෛතසික රාශියක් එකතු කරලා විඥාන සිත් රාශියක් එකතු කරලා තමයි අපි කෙනෙක් පුද්ගලයෙන් දෙයක් නිර්මාණය කරගෙන තියෙන්නේ. අන්න ඒ මුලාව දුරවට තාක්කල් අපට සිද්ධ වෙනවා අපි බැඳුණු තැන, අපි රැඳුණු තැන, අපි ඇලුණු තැන සොයන්න. අපි ඒකට නිදර්ශන කීපයක් ගත්ත පළඟැටියා හා මැණික් ගල පිළිබඳව. ඒ වගේ දැන් අපි කවුරුවත් කිව්වට නෙමෙයි කාගෙන්වත් අහගත්ත පමණට නෙමෙයි ඇත්තද මේක? එහෙම රූපයකටද මම බැඳිලා තියෙන්නේ? අදුතරමින් ඉස්සෙල්ලා මේ රූප රූපස්කන්ධය පිළිබඳව යමක් හොයලා බලන්න ඕන. පවතින ස්වභාවය හා පෙනෙන ස්වභාවය අපි කොහොමද රැවටුනේ කියලා. ඒ සඳහා අපි තවත් පුංචි උදාහරණයක් අරගෙන පරේෂණයේ සොයා බැලීම, චින්තාමය සිටීම දිගට පවත්වන්න උපායක්, උපක්‍රමයක්, ක්‍රමයක් කියලා දෙන්න. අපි දන්නවා මැටි, මැටි පොළවේ තියෙන පස් අපිට කිසි වටිනාකමක් නෑ. ඒ මෙතනක් තියෙනවා, අතනක් තියෙනවා, අපේ වත්තේ තියෙන හැමතැනම තියෙනවා. පස් හැටියට මැටි හැටියට ගත්තාම කිසි වටිනාකමක් නෑ. මම මැටි ගුලියක් ගුලි කරලා මේකට ලන්සුවක් කියන්න කියලා කිව්වොත්, මේකට මිලක් නියම කරන්න කිව්වොත් කවුරුවත් තුට්ටුවක් දීලවත් මේක ගන්න කැමති නෑ. නිකම් මේක ගෙනියන්න කිව්වොත් නම් ඒ මොකටද මැටි ගුලියක් ගෙනිහිල්ලා වැඩන්නේ අපිට කියලා අරගන්නේ නැහැ. ඒ තරම් එපා, ප්‍රතික්ෂේපයි, පිළිකුල් වෙනවා. දැන් මැටි ගුලිය වටිනාකමක් නැහැ, ඉල්ලුමක් නැහැ. හොඳයි, දැන් ওই මැටි ගුලියේ ඉල්ලුමක් නැති වුණාට ඔන්න ওই මැටි ගුලියේ ආකෘතිය වෙනස් කරනවා. ආකෘතිය වෙනස් කරනවා. ඔන්න ඔය මැටි ගුලියම පුංචි වෙනසකට ලක් කළා. දැන් මැටි ගුලියක් පේන්නේ නැහැ. හැබැයි මේ මැටිමයි තියෙන්නේ. දැන් පේනවා අලුත් යමක්. ඒකට නමකුත් තියෙනවා වළඳ කියලා. වළඳක් කියලා නමකුත් එක්ක දැන් අලුත් ස්වභාවයකින් පේනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? මැටි වලට වටිනාකමක් තිබුණේ දැන් වලඳට නම් වටිනාකමක් තියෙනවා. ඒකට නමකුත් තියෙනවා, ඒකට වටිනාකමකුත් තියෙනවා. දැන් මැටි කියන නමත් අයින් වුණා, මැටි කියන නම වෙනුවට වලඳ කියන නම වැටුණා. අතන තිබුණේ ගුලිය, දැන් ඊට වඩා වෙනස් එකක්.